දෙදාස් විසිහය අප්‍රියල් දහට උදෑසන මුරලි ඕම් ශාන්ති බාබ්දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි ඔබ දැන් ඉගෙන ගන්නේ පියාත් සමගයි ස්වර්ණමය යුගයේ අධිරාජ්‍යයට උරුමකම් කීමට නම් ඔබ අනිවාර්යෙන් පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. ප්‍රශ්නය, දරුවන් වන ඔබලා පමණක් දන්නා පියාගේ රැකියාව කුමක්ද? පිළිතුර, ඔබගේ පියා පියාත් ගුරුවරයාත් ඒවාගේම සද්ගුරුත් වන බව ඔබ දන්නවා. චක්‍රයේ සංගම් යුගයේදී පියා පැමිණෙන්නේ පැරණි ලෝකය අලුත් කිරීමටයි. එකම එක ආදි සනාතන දෙවිදේවතා ධර්මය ස්ථාපනය කිරීමටයි. දරුවන් වන අපව මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතා තත්ත්වයට පත්කිරීමට පියා පැමිණ උගන්වනවා. දරුවන් වන අප හැරෙන්න වෙන කිසිම කෙනෙක් ඔහුගේ රැකියාව දන්නේ නැහැ. ගීතය, අහිංසකත්වයේ ස්වාමියා තරම් කිසිවෙක් අසහාය නැහැ. ඕම් ශාන්ති. දරුවන් වන ඔබලාට ඕම් ශාන්ති යන වචනේ අර්ථය නැවත නැවතත් පැහැදිලි කර කියා දී තිබෙනවා. ඕම් යනු මම ජීවයක් ය. මේ මාගේ ශරීරය යන්නයි. ශරීරයටත් මේ මාගේ ජීවේ කියා කිව හැකි. ඔබ මගේ කියා ශිව බාබාත්, බාබා ඔබ මගේ කියා දරුවනුත් කියන්නාක්සේ ජීවයත් මේ මාගේ ශරීරයයි කියා කියනවා. ඒ වගේම ශරීරයත් මාගේ ජීවය කියා කියනවා. තමන් අවිනාශී කියා ජීවය දන්නවා. ජීවයකින් තොරව ශරීරයකට කිසිවක් කරන්න බැහැ. ජීවයද ශරීරයක් තිබෙන නිසා මාගේ ජීවයද කරදර කරන්න එපා කියා කියනවා. මාගේ ජීවය පින්වත් ජීවයක්, නැත්නම් මාගේ ජීවය පාපකාරී ජීවයක්. ජීවවන තමන් ස්වර්ණමය යුගයේදී පින්වත් ලෙස සිටි බව ජීවවන ඔබලා දන්නවා. ජීවය කියනවා, ස්වර්ණමය යුගයේදී මම සතුව ප්‍රදාන සැබෑම රත්තරන් ලෙස සිටියා. ඇත්තද මේ රත්තරන් නොවේ. උදාහරණයක් ලෙස එසේ කියනවා, මාගේ ජීව පාරිශුද්ධව ස්වර්ණමය යුගයේ කෙනෙක්ව සිටියා. ජීවය දැන් කියනවා, මම අපිරිසිදුයි. ලෝකයේ සිටින මිනිසුන්ට මෙය තේරෙන්නේ නැහැ. ඔබට ලැබෙන්නේ ශ්‍රීමත්. තමන් සතු ප්‍රධානව සිටි බවත් දැන් තමෝ ප්‍රධාන වී ඇති බවත් ජීවවන ඔබලා දැන් දන්නවා. සියල්ලන්ටම එය එසේමයි. ළමා කාලය වැඩිමහල් විය හා මහලු විය සෑම දෙයක්ම අනිවාර්යයෙන්ම පැරණි තත්ත්වයෙන් අලුත් වෙනවා. ලෝකයත් සතෝ ප්‍රදාන ස්වර්ණමය යුගයට අයත් ලෙස පළමුව තිබුණා. එසේ වුවත් පසුව එය තමෝ ප්‍රදාන කලි යුගයට අයිති දෙයක් වුණා. සියලු දෙනාම සිටින්නේ දුකින් බව පේන්නේ මේ නිසයි. සතෝ ප්‍රධාන්‍යනු අලුත් උන ලෝකය වන අතර තමෝ ප්‍රධාන්‍යනු පළුදු උන ලෝකයයි. ගීතයේ පළුදු උන දේ අලුත් කරනා කෙනා කියා කියවෙනවා. පැරණි ලෝකය රාවණගේ රාජ්‍ය වන අතර එහි සියලු දෙනාම අපිරිසිදු නිසා ඒ පැරණි ලෝකය දිරාපත් වෙලයි ඇත්තේ. ස්වර්ණමය යුගයේදී සෑම කෙනෙක්ම පාරිශුද්ධව සිටි අතර එය හැඳින්වුවේ නව පාපයෙන් තොර ලෝකයක් ලෙසයි. මේ පැරණි පාපකාරී ලෝකයයි. දැන් ඇත්තේ කලියුගයයි. මේ කිසිවක් පාසලක හෝ විශ්වවිද්‍යාලයක උගන්වන්නේ නැහැ. දෙවියන් පැමිණ ඔබට රාජයෝග උගන්වනවා. ගීතාවේ දෙවියන්ගේ වදන් සඳහන් වෙනවා. ශ්‍රීමත් භගවත් ගීතාව ශ්‍රීමත් යනු උසස් උපදේශයනුයි. උසස්ම උසස් ඉහළම කෙනා වන්නේ සත්‍ය දෙවියනුයි. ඔහුගේ හරිනම ශිවායන්නයි. රුද්‍රජයන්තිය හෝ රුද්‍ර රාත්‍රිය ගැන ඔබ කවදාවත් අසා නැහැ. මිනිසුන් ශිව රාත්‍රිය ගැන කතා කරනවා. නමුත් ශිවාශාරීරිකයි. ඉතින් එසේ නම් එවන් ආශාරීරික කෙනෙකුගේ උපන්දිනේ සමරන්නේ කෙසේද? ක්‍රිෂ්ණාගේ උපන්දිනේ සැමරීම හරි. ඔහු අහවල් කෙනාගේ දරුවා. ඒ වගේම ඔහුගේ උපන් වේලාව උපන්දිනේ සඳහන් වී තිබෙනවා. ශිවා ඉපදුනේ කවදාද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. මෙය දැනගත යුතුයි. සත්‍යයේ ආරම්භයේදී ශ්‍රී කෘෂ්ණ උපත ලැබුවේ කෙසේද යන අවබෝධය දැන් ඔබට ලැබී තිබෙනවා. ඒ වසර 5000කට පෙර බව ඔබ කියනවා. ක්‍රිස්තුන් වහන්සේට වසර 3000කට පෙර භාරතයේ පාරාදේශයක්ව තිබුණු බවත් සඳහන් වී තිබෙනවා. ඉස්ලාම් ධර්මයට පෙර චන්ද්‍ර වංශයේ තිබුණු අතර ඊටත් පෙර තිබුණේ සූර්ය වංශයයි. ග්‍රන්ථවල ස්වර්ණමය යුගයේට වසර 10000 ගණනක කාල පරිච්ඡේදයක් ලබා දී තිබෙනවා. ප්‍රධානතම ග්‍රන්ථය ගීතාවයි. දේවතා ධර්මය ස්ථාපනය වූයේ ගීතාව මගිනුයි. එය ස්වර්ණමය යුගයේ සිට රිදී යුගය දක්වා පැතිර තිබුණා. ඉන් අදහස් වන්නේ ආදි සනාතන දෙවිදේවතාම් ධර්මය ස්ථාපනය වූයේ උත්තරීතර පියාවන උත්තරීතර ජීවය විසින් ගීතාව මගින් යන්නයි. පසුව කල්ප භාගයක් පුරාම කිසිදු ග්‍රන්ථයක් තිබුණේ නැහැ. කිසිදු ආගමික නායකවරයෙක් සිටියේත් නැහැ. පියා පැමිණ බ්‍රාහ්මීන් වරුන්ව දේවතා වරුන් හා ශස්ත්‍රයන් බවට පත් කෙරෙව්වා. ඉන් අදහස් වන්නේ පියා ආගම් තුනක් ස්ථාපනය කරන බවයි. මෙයා අධික ධර්මයයි. එහි කාල පරාසය ඉතාමත් කුඩායි. සියලුම ග්‍රන්ථවලින් ඉතාමත් උසස් ග්‍රන්ථය වන ගීතාව ගායනා කළේ දෙවියනි. පියා නැවත උපත් ගන්නේ නැහැ. ඔහු උපත් ගන්නවා. නමුත් ඔහු කියන්නේ මම ගර්භාෂයකට ඇතුළු වන්නේ නැහැ කියලයි. මම පෝෂණය ලබන්නේ නැහැ. ස්වර්ණමය යුගයේ උපත ලබන දරුවන් මාලිගාවක් වන්නු ගර්භාෂයක ජීවත් වෙන අතර රාවණ රාජ්‍යයේදී ඔවුන්ට යාමට සිදුවන්නේ සිර කුටියක් වන්නු ගර්භාෂයකටයි. කලපාපයන්ට සිර ගෙදරදී දඬුවම් විඳීමට සිදු වෙනවා. තමන් තවත් පව් කරන්නේ නැහැ කියා ඔවුන් ගර්භාෂයේදී පොරොන්දු වුණත් මේ පාපකාරී ජීවයන්ගේ ලෝකයයි. දරුවා එළියට පැමිණ සැනකින්ම වරහන්තුලේ ඉපදුණු සැනකින්ම ඔහු පව් කිරීමට පටන් ගන්නවා. එහිදී උණු පොරොන්දුව අතහැර දමනවා. මෙහිදී තමන් තවදුරටත් තමන් පව් කරන්නේ නැහැ. රාගේ නම් අසිපත එකිනෙකා මත යොදවන්නේ නැහැ කියා බොහෝ දෙනා පොරොන්දු වෙනවා. මන්ද ඒ පාපේ ආරම්භයේ පටන් මැදටත් අවසානයේ දක්වා දෙන්නේ දුකමයි. ස්වර්ණමය යුගයේ කිසිදු වසක් නැහැ. එම නිසා උපත් 21 පුරාවටම මුල මැද සිට අග දක්වාම ඔබ කිසිදු දුකක් වේදනාවක් විඳින්නේ නැහැ. මන්ද ඒ දෙවියන්ගේ අධිරාජ්‍යයයි. පියා නැවත වතාවක් එව ස්ථාපනය කරගෙන යනවා. ස්ථාපනය සිදුවන්නේ සංගම යුගයේදී පමණයි. නැද්ද? ආගමක් ස්ථාපිත කිරීමට පැමිණෙන කිසිවෙක් කිසිදු පාපයන් නොකළ යුතුය. ඔවුන්ගේ කාලයේ එක් භාගයක් පින්වත් ජීව ලෙස සිටි ඔවුන් ඉතිරි භාගයේදී පාපකාරී ජීව වෙනවා. ස්වර්ණමය හා රිදී යුගයන්හිදී ඔබලා පින්වත් ජීව ලෙස සිට පසුව පාපකාරී ජීව බවට පත්වෙනවා. සතෝ ප්‍රධාන ජීවයක් ඉහළ සිට පැමිණි විට ඔහුට දඬුවම් විඳින්න බැහැ. ක්‍රිස්තුන් වහන්සේගේ ජීවය ආගමක් ස්ථාපනය කිරීමට පැමිණි විට ඔහුට දඬුවම් විඳීමට සිදුවන්නේ නැහැ. ක්‍රිස්තු වහන්සේ කුරුසේ ඇන ගැහුවා කියා ඔවුන් කිව්වත් ඒ ජීවයේ කිසිදු පාපකාරී ක්‍රියාවක් කර නැහැ. එම ජීවයේ ඇතුළොන ශරීරය තමයි වේදනාව විඳිමින් සියල්ල ඉවසන්නේ. ඒකත් බාබත් මොහුට ඇතුළු වෙනවා හා සමානයි. බාබෝ සතෝ ප්‍රදාන කුමන හෝ වේදනාවක් හෝ අපහසුතාවයක් අත්විඳින්නේ මොහුයි. ශිව බාබා නොවේ. ඔහු නිරන්තරයෙන්ම සාමකාමීව හා සතුටින් සිටිනවා. ඔහු සදා සතෝ ප්‍රධාන තත්වී සිටින්නේ. කොහොම නමුත් ඔහු ඒත් ඇතුළුවන්නේ මේ මහලු ශරීරයටයි. ඒ එලෙසින්ම ක්‍රිස්තුස් වහන්සේ ඇතුළුවන ශරීරයේ වේදනාව විඳිනා නමුත් ක්‍රිස්තු ජීවය වේදනාවක් විඳවන්නේ නැහැ. මන්ද ඔහු සතෝ රජෝ හා තමෝ මට්ටම් පසුකර යා යුතුයි. අලුත් ජීව පහළට පැමිණෙනවා. එම නිසා ඔවුන් අනිවාර්යම පළමුවෙන්ම සතුටම අත්විඳිය යුතුයි. මුලින්ම ඔවුන්ට දුක් විඳීමට සිදුවන්නේ නැහැ. නීතිය එය නොවේ. බාබා හසුන් ගැන සිටින්නේ මොහු තුළයි. ඕනෑම අපහසුතාවයක් විඳීමට සිදුවන්නේ මොහුටයි, බාබාට නෙවෙයි. කොහොම නමුත් මේ දේවල් ගැන දන්නේ ඔබ පමණයි. වෙන කිසිම කෙනෙක් ඒවා ගැන දන්නේ නැහැ. පියා මෙහි හිඳ මේ සියලු රහස් ඔබට කියා දෙනවා. මම පහසු රාජයෝගාව තුළින් ස්ථාපනය සිදුවන අතර ඒ දේවල්ම භක්ති මාර්ගයේදීත් නැවතත් සිදුවෙනවා. සංගම යුගයේ සිදුවන ඕනෑම දෙයක් සිහිවටනයක් වෙනවා. භක්ති මාර්ගයේ අරුගුණු විට ශිව බාබාව වන්දනාවට ලක් වෙනවා. පළමුවෙන්ම භක්තිය කළේ කවුද? ලක්ෂ්මී හා නාරායන අධිරාජ්‍ය පාලනය කරන විට ඔවුන් පූජනීයයි. පසු ඔවුන් පාපකාරී මාවතට වැටුණු විට වන්දනීය තත්වයෙන් සිටි අය වන්දනා කරන අයගේ මට්ටමටම වැටෙනවා. පියා පැහැදිලි කර කියා දෙනවා. අශාරීරික උත්තරීතර පියාවන උත්තරීතර ජීවය මොහු හරහා දරුවන් වන ඔබලාට උගන්වනවා යන්න දරුවන් වන ඔබලාගේ සිහියට ඇතුළු විය යුතුයි. මේ ආකාරයෙන් පැහැදිලි කරන තැනක් මුළු ලෝකයේම වෙන කොහෙවත් නැහැ. නැවත වතාවක් පැමිණ භාරතයට දිව්‍ය ලෝකයේ උරුමය ලබා දෙන්නේ පියා පමණයි. ත්‍රිමූර්ති පින්තූරයේ පහලින් ලියා තිබෙනවා, දේවතාලු ලෝක අධිරාජ්‍ය ඔබගේ සත්‍ය පියාගේ ජම උරුමයයි. ශිව බාබා පැමිණ දරුවන් වන ඔබලාව වඩාත්ම සුදුසු අය බවට පත් කරවා දිව්‍ය ලෝකයේ උරුමය ලබා දෙනවා. බාබා තමන්ව තවත් සුදුසන් බවට පත් කරවනවා කියා ඔබ දන්නවා. ඔබලා සිටිය අපිරිසිදුවයි නැද්ද? අපි අපිරිසිදු විට මේ ශරීරය ඉතිරිවන්නේ නැහැ. අපි පාරිශුද්ධ විට මේ ශරීරය ඉතිරිවන්නේ නැහැ. අපව අපිරිසිදු කරවන්නේ රාවණුයි. පසුව උත්තරීතර පියාවන උත්තරීතර ජීවය අපව පාරිශුද්ධ කරවා පාරිශුද්ධ ලෝකයේ පාලකවරුන් බවට පත් කරනවා. ඔහු දැනුමේ සාගරයේ සේම පාරිශුද්ධ කරවන්නුයි. ඒ ආශාරික බාබා අපට උගන්වනවා. සෑම කෙනෙක්ටම එකට ඉගෙන ගන්න බැහැ. ඇත්තටම මෙහි හසුන්ගෙන සිටින්නේ ඔබලාගෙන් කිහිප දෙනෙක් පමණයි. අන් සෑම දරුවෙක්ම ශිව බාබා දැන් බ්‍රහ්මාගේ ශරීරයේ සිට ලෝකයේ මුල මැද සහ අග පිළිබඳ වූ දැනුම ලබා දෙනවාය කියා අවබෝධ කරගෙන සිටිනවා. ඔවුන්ට ඒ මුරලිය ලිඛිතව ලැබේවි. අනිකුත් අධ්‍යාත්මික කණ්ඩායම් වල අය එසේ නොවේ. මේ දිනවල පටිගත කිරීමට යන්ත්‍රයන් නිපදවා තිබෙනා නිසා ඔවුන් මෙම පටිගත කර කැසට් පටයක් යවනවා. අහවල් අහවල් ගුරු මේ කියනවා කියා කියා කියනවා. ඔවුන්ගේ සිහියේ ඇත්තේ මිනිස්සෙක් පමණයි. එය මෙතැනට අදාළ නැහැ. මෙහි දැනුමකින් පිරිකෙනා වන්නේ අශාරීරික පියායි. මිනිසුන්ට දැනුමින් පිරිකෙනෙක් කියා කියන්න බැහැ. සත්‍ය පියා දැනුමින් පිරි, සාමෙන් පිරි හා ආනන්දෙන් පිරිකෙනා කියා කියනවා. එව නිසා ඔහු මගේ උරුමය ලැබේවි. ඔහුගේ දරුවන්ට ඔවුන්ගේ ගුණධර්ම ලැබෙනවා. ඔබලා දැන් එය ලබනවා. අපි ගුණධර්ම උකහාගෙන ලක්ෂ්මී හා නාරායන් වෙනවා. සෑම කෙනෙක්ම රජ හෝ රජින වෙන්නේ නැහැ. රජවරුන් රජිනියන් හා උපදේශකවරුන් ගැන කියවෙනවා. අධිරාජ්‍යවරයා හා අධිරාජ්‍යවරියට බලය තිබෙන නිසා උපදේශකවරුන් අවශ්‍ය වන්නේ නැහැ. උපදේශකවරුන් අවශ්‍ය වන්නේ ඔවුන් පාපකාරී වූ විටයි. මීට පෙර කිසිදු ඇමතිවරයෙක් ආදී කෙනෙක් සිටියේ නැහැ. එය තිබුණේ එකම එක රජ කෙනෙකුගේ හා රජිනෙකගේ පාදිරාජ්‍ය වශයෙන්ය. ඇයි ඔවුන්ට උපදේශකවරුන් අවශ්‍ය? ඔවුන්ම පාලකවරුන් ලෙස සිටි නිසා ඔවුන්ට උපදේශ ගැනීමේ අවශ්‍යතාවය තිබුණේ නැහැ. මෙය ඉතිහාසය හා ගුගෝලයයි. කොහොම නමුත් පළමුවෙන්ම පියා සියල්ල කර ඔබට රාජෝගාව උගන්වනවා. ස්මරණ වන්දනාවේ නිරත කොහොම නමුත් පළමුවම පියා සියල්ල කර ඔබට යෝගාංගන්නවා. ස්මරණ වන්දනාවේ නිරතව සිටින්න. නාටකය දැන් අවසන් වෙමින් තිබෙන්නේ. අප පාපයේ ගැලී සිටි නිසා සම්පූර්ණයෙන්ම අපිරිසිදු වෙලා. මෙන්න මේ නිසායි පාපකාරී ජීවකියා කියන්නේ. ස්වර්ණමය යුගයේ කිසිදු පාපකාරී ජීවයක් නැහැ. එහි සිටින්නේ පින්වත් ජීව පමණයි. ඔබ දැන් දරණා උත්සාහයට ලැබෙන ප්‍රතිලාභය එයයි. මෙය ඔබගේ ස්මරණ වන්දනාවයි. එය හඳුන්වන්නේ භාරතීය යෝගාව කියලයි. කොහොම නමුත් යෝගා යනුවෙන් හැඳින්වෙන්නේ පාප දුරු කරන ස්මරණයයි කියා ඔවුන් තේරුම් ගන්නේ නැහැ. පසුව ඔබ ඔබගේ ශරීරය අතහැර දමා නිවස වෙත යාවි. එය හඳුන්වන්නේ මිහිරි නිවහන කියලයි. ජීවය කියනවා මම ඒ සාම දේශයේ වැසියකුයි. අපි එහි සිට අශාරීරිකව පැමිණි අතර අපට අදාළ චරිත රඟදැක්වීම සඳහා මෙහි පැමිණ ශරීර ගත්තා. පස්පව් කියන්නේ මායා කියාත් පැහැදිලි කර කියාදී තිබෙනවා. මේවා පංචභූතයනුයි. රාගය හා කෝපය යනු භූතයනුත් සිටිනවා. භයානකම භූතයා ශරීර අවධානයයි. පියා පැහැදිලි කරනවා. මෙම පාප ස්වර්ණමය යුගයේ පවතින්නේ නැහැ. එය හඳුන්වන්නේ පාපයෙන් තොර ලෝකය කියලයි. පාපකාරී ලෝකය පාපයෙන් තොර ලෝකයේ බාට පත් කරවීම පියාට පමණක් අයිති කාර්යයයි. සියලු බල ඇත්තා දැනුමේ සාගරය හා පාරිශුද්ධ කරවන්නේ ඔහු පමණයි. මේ කාලයේ සෑම කෙනෙක්ම උපදින්නේ දූෂණේ. ස්වර්ණමය යුගයේදී පමණයි ලෝකය පාපයෙන් තොරව තිබෙන්නේ. පියා කියනවා ඔබ දැන් පාපකාරී තත්වයේ පාපයෙන් තොර තත්වයකට පත්විය යුතුයි. මේ පාපයන්ගෙන් තොරව දරුවන් බිහිවන්නේ කෙසේද කියා උන් අසනවා. පියා පැහැදිලි කර කියනවා මේ ඔබේ අවසාන උපතයි. මරණීය දේශයේ අවසන් වීමටයි යන්නේ. ඉන් අනතුරුව කිසිදු පාපකාරී පුද්ගලයෙක් ඉතිරිවන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි තමන් පාරිශුද්ධව සිටිනවා කියා ඔබ පියාට පොරොන්දු විය යුත්තේ. ඔවුන් කියනවා බාබා මම අනිවාර්යයෙන්ම මාගේ උරුමය ඔබගෙන් දිනා ගන්නා. මිනිසුන් බොරු දිවුරුම් දෙනවා. ඔහු පැමිණෙන්නේ කවදාද කෙසේද කියා ඔවුන් දන්නේ නැහැ. ඔහුගේ නම රූපයේ දේශයේ හා කාලය ගැන ඔවුන් දන්නේ නැහැ. පියාම පැමිණ තම හැඳින්වීම ලබා දෙනවා. ඔබට දැන් ඔහුගේ හැඳින්වීම ලැබෙනවා. ලෝකයේ සිටින වෙන කිසිම කෙනෙක් සත්‍ය පියාව දන්නේ නැහැ. ඔවුන් ඔහුට යාඥා කරනවා, වන්දනා කරනවා. නමුත් ඔහුගේ රැකියාව දන්නේ නැහැ. උත්තරීතර පියාවන උත්තරීතර ජීවය තමාගේ පියා ගුරුවරයා හා සත්ගුරු බව ඔබ දැන් දන්නවා. මේ පියාම ඔබට ඔහුගේ හැඳින්වීම ලබා දී තිබෙනවා. ඔහු කියනවා මම ඔබගේ පියායි. මම මේ ශරීරයට ඇතුළු වී සිටිනවා. ප්‍රජාපිතා බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනය සිදුවෙනවා. කාගේ ස්ථාපනයේද? බ්‍රාහ්මීන්වරුන්ගේ. බ්‍රාහ්මීන්වරුන් වන ඔබලා ඉගෙන ගැනීමෙන් දේවතාවරුන් බවට පත්වෙනවා. මා පැමිණ ඔබව ශුද්ධ තත්වයෙන් බ්‍රාහ්මීන් තත්වයට පත් කරනවා. පියා කියනවා මෙම චක්‍රයේ සංගම් යුගයේදී පැමිණෙනවා. චක්‍රය වසර 5000ක් දිගයි. මේ ලෝක චක්‍රය දිගටම කැරකෙනවා. පැරණි ලෝකය අලුත් කර ආදි සනාතන දේවතා ධර්ම ස්ථාපනය කිරීම සඳහා මා පැමිණෙනවා. පසුව මම සියලුම පැරණි ආගම් විනාශ කර දමනවා. දරුවන් වන ඔබලාට මා උගන්වා උපත් 21කටම මානව තත්වයේ දේවතා තත්වයට පත් කරනවා. දේවතාවරුන් සූර්ය වංශිකයයි. ചന്ദ്രവാൻഷികയായി ഓൻഗെ പുറവേശിയനു ദേവാഗേമായി കോഹമ നാമുത് ഒബട ഉസസ് തത്വയ ദിനാഗത ഹെക്കിവാന്നെ ഒബ ദൻ ധരണ ഉത്സാഹയത അണുവായി ദൻ ഒബ കൊപ്പമന ദുരാക് ഉത്സാഹയ ധരണവാദ് സേമ കൽപ്പയക ദീമ ഏ സേമ വേവി തമൻ സേമ കൽപ്പയക ദീമ അശാരീരിക കിനായയാണ് ധർവാൻവന ഒബലാകെ സിഹിയെ തിബിനവ දැන් ඔබ කුපන දුරක් උත්සාහ දරනවාද සෑම කල්පයකදීම ඒසේම වේවි තමන් සෑම කල්පයකදීම එම උත්සාහී දැරු බවත් තමන්ට ඒ අදාළ තත්ත්වය හිමිවෙන බවත් ඔබට තේරෙනවා තමාට උගන්වන්නේ අශාරීරික කෙනා යන දරුවන් වන ඔබලාගේ සිහියේ තිබෙනවා ඔබලාගේ පව දුරුවන්නේ ඔහු සීකිරීමෙන් පමණයි ඔහුව සීකිරීමෙන් තොරව ඔබගේ පාප දුරුවන්නේ නැහැ. තමන් උපත් කියක් ගන්නවාද කියාවත් මිනිසුන් දන්නේ නැහැ. උපත් මිලියන 8.4ක් ගැන කෙනෙක් බොරු කතාවක් ග්‍රන්ථවල ලියා තිබෙනවා. ඇත්තේ උපත් 84ක් බව ඔබට දැන් තේරෙනවා. මේ ඔබගේ අවසාන උපත වන අතර ඔබගේ පසුව ඔබ දිව්‍ය ලෝකය වෙතට යනවා. පළමුව ඔබ අශාරීරික ලෝකයට ගොස් පසුව දිව්‍ය ලෝකය වෙතට යනවා. අච්චා සුමිහිලි ආදරණීය බොහෝ කාලයක් නැති වී සිට දැන් හමුණු දරුවන්ට ඔබගේ මව පියා බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබෝදෑසන ප්‍රාර්ථනා කරයි. අධ්‍යාත්මික පියාගෙන් අධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. අධ්‍යාත්මික දරුවන්ගෙන් අධ්‍යාත්මික පියාට නමස්කාර. ධර්මයේ සඳහා සාරාංශය 1. පාරිශුද්ධව සිටීමට ඔබ පියාට උණු පොරොන්දුව මත ස්ථාවරව සිටින්න. රාගය හා කෝපය යන භූතයන්ගෙන් ඔබ අනිවාර්යම ජය ලබා ගත යුතුයි. 2. එහෙ මෙහෙ යනේන ගමන් සියල්ලම කරන ගමන් ඔබට උගන්වන පියාව සිහිපත් කරන්න. නාටකයේ දැන් අවසන් වෙමින් යන්නේ. එම නිසා මෙම අවසාන උපතේදී ඔබ අනිවාර්යම පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. වරදානය ඔබ සියලු වස්තු වලින් පිරිපුන් වී ඔබේ මුහුණ සැබෑ සේවාධාරිකයෙකු ලෙස සේවය කරත්වා සියලු වස්තුන් වලින් නිරන්තරයෙන් පිරිපුන් වී සිටින දරුවන්ගේ ඇස්වල හා නළලෙහි දිව්‍යමය කුල්මත් බව දිස්වේ ඔවුන්ගේ මුහුණු සේවය සිදු කරයි ඔවුන් ස්වල්පයක් හෝ ගොඩක් රැස් කරගෙන තිබුණත් ඒ ඔවුන්ගේ මුහුණුවල දිස්වේ. කෙනෙකු උසස් වංශයක අයත් වූ විට එම දීප්තිය හා කුල්මත් බව ඔහුගේ හෝ ඇයගේ මුහුණින් දිස්වේ. එලෙසම ඔබේ මුහුණින් ඔබේ සෑම සිතුවිල්ලක්ම හා ක්‍රියාවක්ම හෙළිදරව් කිරීමට ඉඩ හරින්න. එවිට ඔබ සැබෑ සේවාධාරිකයෙකු ලෙස හඳුන්වනු ඇත. පාඨය ඔබේ කාලයේ හා සිතුවිලිවල නිධානයන් සුරකින්න. එමගින් ඔබේ එක්රැස් කිරීමේ ගිණුම වැඩි කර ගන්න. අවියත් සංඥාව ශ්‍රේෂ්ඨ වීම සඳහා මිහිරි බව හා නිහතමානීකමේ ගුණධර්ම ධාරණය කර ගන්න. ඔබ යමෙකුට මිහිරි දෙයක් දෙන විට ඔහුගේ හෝ ඇයගේ මුව කෙටි කලකට මිහිරි වේ. කෙසේ වෙතත් ඔබම මිහිරි වූ විට ඔබේ දෙතුළෙහි සෑම විටම මිහිරි වචන තිබේවි. ඔබ මිහිරි දෙයක් කන විට හෝ යම් කෙනෙකුට දෙන විට ඔබ සතුටු වන ආකාරයටම ඒ ආකාරයේම මිහිරි වචන ඔබට හා අන් අයට සතුටු හැඟීම ඇති කරවයි. මේ ආකාරයෙන් සෑම කෙනෙකුගේම මුව මිහිරි කරවීම දිගටම කරගෙන යන්න. ඔබේ දෘෂ්ටිය, වචන හා ක්‍රියාවන් සෑම විටකම මිහිරි වීමට ඉඩ හරින්න. ඕම් ශාන්තිේ.